අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විස්තර කරගන්න බලමු. සෝවාන් පුද්ගලයාට කළුවර අවස්ථාවක විදුලිය රේඛාවකින් අහස දකින්නාක්සේ නිවනේ ස්වභාවය වැටහෙන පෙනෙන බව ප්‍රකාශ කරයි. ඒක විස්තර කරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. දැන් මේ වැදී උඟාත් දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. කවදාවත් ලැබු නැති දත්තයක් නැන් ලැබු නැති වැටහීමක් මේ ලෞකික දෙයකින් විග්‍රහ කරන්න ගියාම හරි අමාරුයි කෙනෙකුට තේරුම් ගන්න. මූලික ධර්මයේ පිළිබඳව අනුමාන ඥානයක් ඉස්සෙල්ලා ඇති වෙන්න ඕනේ. අනුමාන ඥානයක් ඉස්සෙල්ලා ඇති වුණාම අනුමාන නුවණට වැටෙනවා මෙන්න මෙහෙම එකකුයි මේ කියන්නේ කියලා. සත්‍යක්ෂ ඥානයාට පස්සේ ඒක අත්දකින්න. දැකලා යන ගමනක් බුදුරන් වහන්සේ දේශනා කළා නිවර. එහෙනම් මේ தත්ත්වයන් තේරුම් ගන්නද අනුමාන ඥානයේ ගෝචර වෙන නිවන් දකින්න ධහම ඉස්සෙල්ලා අහලා තේරුම් අරන් ඉන්න ඕන. ඒ ටික තෝරාගන්නේ නැතුව සාමාන්‍ය කෙනෙක් මේ වගේ උපමාවක් අරගෙන විග්‍රහ කරලා දීර්ණය කර වැසොත් එහෙම ලොකු අමාරුවක් වැඩෙනවා. මොකද හේතුව අනුමාන වශයෙන්වත් ඒක දැක්කේ නැත්නම් ඒ පුද්ගලයාට ඒක තෝරාගන්න බැරුව යනවා. ඒකයි වෙන්නේ. දූරියන් කියන්නේ කටු සහිත ගෙඩියක් කියලා කවුරු හරි කියනවා. ඒ කියන කියවණෙන් එහාට මොනවත් දත්තයක් ඔබට හම්බ වුණේ නැත්නම් ඒ කියන්නේ ඔය දූරියන් කෙනෙක් ගෙඩියක් මේ කාලේ හැටියට ෆොටෝ එකක්වත් ගහලා පෙන්නුවේ නැත්නම් ඇඳලා හරි පෙන්නුවේ නැත්නම් අනුමාන වශයෙන්වත් යාර ඇති කරගන්න බැහැ. මොකද්ද මේ කටු සහිත ගෙඩිය දූරියන් කියවහම මොකද්ද කියේ. ඔහොම නේද පොස්ට් කැටයක් අයලා දිනා පාරයි. ඕක දැක්කත් මොකද ඉතින්? කටු සහිත ගෙඩිය මේක නම් දූරියන් වෙන්න කියලා හිතට එන්න පුළුවන්. ඒකේ කටු තියෙනවනේ. එයින් එහා දත්තයක් ආව නැති දැක්ක කෙනෙක් නම් ඒක කිව්වහම Tamante දත්තේ නැන්නා තෝරාගන්න අනුමාන වශයෙන්වත් කටු සහිත ඕන ගෙඩියක් දැක්කහම ආ මේක දන්නේ නැහැ නේද දූරියන් කියන්නේ මෙහෙම ගෙඩියක් දන්නේ නැහැ කියලා එහෙම නිගමනය කරගන්න පුළුවන්. නමුත් ඒ චිත්‍රයක හරි ඇඳලා ප්‍රදර්ශනය වෙනනම් ෆොටෝ එකක් ගහලා හරි පෙන්නලා තිබුණා පොත් ගෙඩියක් දැක්කට හැවටෙන්නේ නැහැ නෑ ඊට වඩා වෙනස් එකක් ඒ දූරියන් කියන්නේ මේක නම් වෙන්න බෑ. ඔය තමගේ මනසේ අනුමානයක් තියෙනවා ඇහැට දැක්කේ නැතුවට ඒ ගෙඩිය ස්වභාවික ගාන තවත් තව තවත් විකල්ප ක්‍රම වලින් දැනගන්න. මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල නිවන පිළිබඳව අනුමාන ඥානයෙන් දැන ගැනීමට ඉස්සෙල්ලා ඒ අවබෝධය ඇති කෙනෙක්ගේම බණහන ලැබෙන්න ඕන. ඒක ලොකු වාසනාවක් වෙන්න ඕන. මොකද Tamanට තේරුම් අරගන්න බෑ. මෙන්න නිවන් දැක්ක කෙනෙක් අපි කියලා බණහමු කියලා යන්න ඒ தත්තේ නැහැ. හැබැයි සසර ලොකු හේතු වාසනාවක් පහළ වෙලා වනේ කොහොම හරි යම්කිසි කර්ම ශක්තියක් ක්‍රියාත්මක කරලා කරකිලා සුදුසු දෙන්න ඇවිදින්නක හම්බ වෙයි. ඒකත් අති දුර්ලභ සිද්ධියක්. කලාතුරකින් හම්බෙන දෙයක්. ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණා. මේ වැඩ ඉන්නේ ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ නමක් කියලා දකින්න ලෝකයාට නුවණක් තිබුණේ නැහැ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණේ. නව මූලික වණ අහලා ධර්මයේ තුලින් වෙන නිගමනයක් එනවා. මෙබඳු ඥානයක් ඇත්තේ නම් ඒකාන්තයෙන් මෙබඳු උත්තරමයන්ටයි කිය. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. දැන් මේක කරුණු ඇතුළේ තෝරාගෙන ඉන්න නිගමනයට බහින්න. පුක්කුසාති කියන්නේ රජ කෙනෙක්. මේ පුක්කුසාති රජුරවන්ට බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ පිළිබඳව සමන්ගේ මිත්‍ර රජ කෙනකින් ලිපියක් හම්බ වුණා. බුද්ධ රත්නයේ කියලා අහනවා සසර තිබිච්ච හේතු වාසනාවක් තිබිච්ච නිසාම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදිලා හිටපු උත්තමයෙක් නිසාම විශාල ප්‍රසාදයක් ඇති වුණා. ඇතිලා හිටන් හොඳට සන්තෝෂයෙන් බලපුවාම බුද්ධ කියන ගුණය කෙරෙහි විශාල ප්‍රසාදයක් ආවා. ආයි රජකම් කර කර ඉන්න බෑ, ප්‍රමාද වෙලා බෑ. අදාතම මම යනවා. ඒ විදිහෙන් පැවිදි වෙනවා. වැඩිලා උන්වහන්සේ හැම වෙලාවම බණහලා ලැබිය උත්තරීතර ප්‍රතිඵලී ලබා ගන්නවා කියලා ලොකු විශ්වාසයකින් තවම පැවිදි වුණා. කඩපිටින් ගෙන්නාගත්ත සිවුරු ඇඳගෙන පාත්‍ර අරගෙන මේ විදිහට මාලිගාවෙන් බැහැලා කිසිම දෙයක් අමාරුවක් නැතුව රජු වැටයක් වොස් හැටයක් දාලා යන තරම්වත් අමාරුවක් නැතුව අර රජකම අත්හැරලා පස්ස බලන්න තුව වැඩියා. එහෙම වැල්ලා යනකොට බුදුරන් වහන්සේ මේ උත්තමයාගේ මහා ගුණ දැකලා අතරමගදී මොකද ලැබෙන කාර්යය දැක්කා එන්න ඉස්සෙල්ලා ජීවිත කාලෙත් අවසාන වෙන්න තියෙනවා. නමුත් හේතු වාසනාවක් තියෙනවා මාර්ගඵල අවබෝධ කරන්න. එසා ගමනේ වැදක් බුදුරජාණන් වහන්සේ වැඩ උන්වහන්සේගේ තියෙනවා තුරික චාරිකා අතුරුච චාරිකා කියලා ක්‍රම දෙකක්. පයින් වඩන ගමන් තියෙනවා, ඉරිදීෙන් වඩන ගමන් තියෙනවා. ඒ උන්වහන්සේ ඉරිදී බලයෙන් වැඩලා ඒ තුරු දැනගදී ඉස්සන්ට වැඩලා හිටියා. හිටවට වැඩියා. වඩනට උන්වහන්සේ අතරක් වැඩලා ටික දුරක් වැඩලා ඒ කාලේ පන්සල් අදවාගේ ඉන්න තැන් තිබුණේ නැහැ. කොහේ හරි විදුරු මේ බිහි තියෙනවා. ඒ කාලේ සතු වැඩනවා හරක් හදනකොට එහෙම, මේ කරත්ත බඳිනකොට එහෙම, කොන් කරත්ත. ඒ වැඩි උන්ට ගන්න විදුරු හැම ගෙනහලා මිටි වැදලා දාලා තියෙන. ඒ වගේ තියෙනවා ඉස්සා. විදුරු ගෙවල්. මෙහෙම තැන් වල තමයි යනකොට අතරමඟ එක රැයක් ඉඳ අවසර අරගෙන ඉඳලා තමයි සාපසුළු යන්නේ. විදුරු වහන්සේලාත් එහෙම වැඩි අවස්ථාවක් තිබුණා. මෙන්න මෙහෙම අවස්ථාවකදී ඒ අය මොකද කරන්නේ? අර විදුරුගේ තුලට වැඩලා අර සුප්‍රසාති තාපසතුමා අද එකරයක් මේ ස්ථානේ ඉන්නම් කිව්වහම අර පිටුරවලු තියෙනවා ඊව වාහනේ වැඩ ඉන්න කියලා අර අයිතිකාරය අවසර දුන්නාට පස්සේ මේ විදුරු ටිකක්ම අරගෙන ස්ථානයක් හදලා ඉතින් එරමිනිය කතාගෙන ඉඳගෙන භාවනානි යෝගිය වැඩ ඉන්න. බුදුරන් වහන්සේ මේ කාරණේ ඔක්කොම බුදුරජාණන් දැකලා ඔයි තාන්ට වැල්ලා ඉතින් අර මනුස්සයාගේ මැරුවා මට අදරයි නවතින්න දෙන්න අදින්න පුළුවන්. අන්න ඒක සාරස් ස්වාමීන් වහන්සේලාත් නෑ වැල්ලා ඉන්නවා. ඉතින් උන්වහන්සේගේ අවසරයක් ඇතුව කැමති නම් හිටියද මට කමක් නෑ කියලා දැන් බුදුරජාණන් වහන්සේ වා දන්නේ. එහෙම අවසරයක් දුන්නා. උන්වහන්සේ සතුටු වෙන්නවා. නමුත් අර හාමුදුරුවෝ දන්නේ නෑ මේ වැඩි බුදුරජාණන් වහන්සේ කියලා. මේක ඔයා කියන්නේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ. උන්වහන්සේ දෙක කියන්නේ ඇවැත්නි මරත් අද මේක ඉඳ අවසරයක් දෙනවා. ඇවැත්නි ඉඳ තියෙන්නේ. එන් කැවිදිලා ඉඳ කිව්වා. හිත ඇතුලේ තියෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුදුම භක්තියක් ගුණයක් වැඩිලා දැනගත්තා නම් එහෙම දන ගහලා පෙරෙයිලා වදිනවා මේ වැඩි බුදුරජාණන් වහන්සේ කියලා. ඇවැත්නි කියන්නේ හිතවත යාළුවා කියන කතාව. ආශෝවාදීම කතා කරලා කියනවා ඇවැත්නි හැම ඉතින් ඉඳ තියෙන්නේ මම මොකද? ඔව් ආත්ති තියෙනවා නම් ඉන්න. උන්වහන්සේ අර විදුරු ටිකක් දාලා හදාගෙන ඒ ආසනයක උන්වහන්සේ සමාධියෙන් ඉන්න සමෝති. පළවෙනි සැයත් ඉක්ම ගියා, දෙවෙනි සැයත් ඉක්ම යන. දෙන්නම කතාවක් නේ. සූසු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දන්නවා. දැකලා හිටන් සූසු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසල ප්‍රශ්නයක් ලැබුවා. ඇවැත්නි ඔබ කවුද, කොහෙද යන්නේ, කවුරුන් හද මහලුනේ, කොහෙද යන්නේ කියලා අහනකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ බව දන්නේ නැහැ. උන්වහන්සේටම කියනවා සරත්නවර ජේතවනාරාමයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. මම උන්වහන්සේ හම් වෙන්න යන ගමන් අතරමඟ මේ අද කාලේ මදි වෙච්ච ඉඳ මේ ඉන්නේ. ඉතින් උන්වහන්සේ හම් වෙලා මේ ධර්මයේ මොකද්ද කියලා හරියට අහගෙන ඒ පිළිවෙත බහින් එකයි මගේ බලාපොරොත්තු. දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ එකමයි. නමුත් දන්නේ නැහැ. දැන් ඇහැට දැකලා වැරදුනා මේ කවුද ඉන්නේ කියලා දැනගන්න. ඇවැත්නිද බණ අහන්න එහෙම කැමතිද? ඇවැත්නි බණ කියනවා මම හරි කැමතියි බණ අහන්න. එහෙනම් මම බණ ටිකක් කියන්න. හොඳයි හොඳයි. ගණන් කරලා දුව පටන් ගත්තා බණ අහන්න. හැබැයි උන්වහන්සේ කරපු දේශනාව ඇහෙන්න ඇහෙන්න මම කවුරු හම්බෙන්න ගියත් මේකනේ ඇත්ත මේ කියවෙන ලසන. මෙච්චර කරනකොට වටහා ගන්න වැඩිලා තිබිච්ච හරියක් මේ සත්‍යෙම කියවෙනවනේ හරියට. ලෝකේ අනිත්‍යතාවයේ, දුක්ඛතාවයේ, අනාත්මතාවයේ පෙන්ලා ඉතින් එකින් එකට උන්වහන්සේ ධර්ම දේශනා කරලා අන්තිමට හිතෙන් කිසිම දෙයක අල්ලා ගන්න වටිනා කිසිම දෙයක් නැහැ කියන එක දැනගත්ත දවසට අත්තරින් වැලී විදි චන්දරාගේ නිදහස් වෙච්ච දවසට ඔබ මෙහිත් නැහැ අල්ලපු දෙනා මතුවල්ල මෙතනකුත් නැහැ අතරකට නැහැ කියලා මේ දේශනාව කරනකොටම සත්‍ය අවබෝධය පූර්ණ වෙලා ලැබුණා. ඒ මොහොතේදී උන්වහන්සේ දොහොත් මුදුන් දීගෙන අනේ ස්වාමීනි ඔබ වහන්සේ හැම වෙලෙමයි මම ගියේ. ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පා කළාද මේ ස්ථානට වැඩියා කියලා බොහෝම ගෞරවයෙන් උන්වහන්සේ කමාවිල්ල ගත්තා. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේට මම ආයෙත් කියලා කතා කළා. තව මම තමයි මේ බුදුන් කියලා බුදුරයන් වහන්සේ දේශනා කළේ නැවි ධර්ම දේශනාවෙන් ඇරෙන්න. හවත් ඔය දිගේදීව තෝරගත්තා. අන්න ධර්මයේ තුලින් බුදුන් දකින්න ඕනේ, දහම් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ. ඔය බුදුන් දකින්නේ, දහම් දකින්නේ, සංගුණ දකින්නවා නැත්නම් නිවන් දකින්නේ, සත්‍ය අවබෝධය දකින්නේ ධර්මයේ අහලා ධර්මයේ තුලින්ම මතුවෙන නුවණි. මෙන්න මේ නුවණ එන්නේ නැති කෙනෙකුට මේ වගේ උපමාවක් කිව්වහම කොහොමද තෝරගන්නේ? ජීවමාන පේදිත බුදුහාමුදුරුව මෙහෙම කෙනෙක් කියලා කිව්වත් දැකලා මේ බුදුහාමුදුරුව කියලා දැක්කන්ද? ඒ අධ්‍යයම මාර්ගඵල අවබෝධයෙන් අනාගාමීලා ඵලයේ ලබන්න හේතු වාසනා තිබිද බුදුසසුන රජුරවන්ට බැරි වුණා. මේ බුදුන් කියා වටහා ගන්න රූපේ දැකලා. මේ බාහිර ලෝකේ තව උපමාවක්, ඒ වාගේ උපමාවක් කියලා කොහොමද දකින්නේ? ජීවමාන බුදුන් වහන්සේගේ රූපේ දැකලවත් මේ තමයි බුදුන් කියලා රූපේ දැකලා හොයාගන්න බැරුව ගියා. නමුත් ධර්මයේ තුලින් දැක්කා. ඒකාන්තයෙන් මේ බුදුන් වහන්සේ කියේ. මේකගේ දහමින් දැකීමේ ලබන එක්තරා ක්‍රමයක්. මෙන්න මේ වගේ යම් කෙනෙක් නිවන දැනගත්තා කියන වචනට එන්න නම් මුලින් බණ අහලා නිවන් දකින්න හේතු වෙන ධර්මය අහලා අනුමාන නුවණට ගෝචර වෙන ධර්මයේ තෝරා ගන්න ඕනේ. මෙන්න නිවන කියන්නේ මෙහෙම එකක් කියේ. අන්නේ සත්‍ය තෝරාගත්ත කෙනෙකුට තමයි එකින් එක තේරෙන්නේ. අල්ලාගත්ත ලෝකේද අල්ලාගෙන ඉන්නකම් ඒකේ මිදීමක් නැහැ. අනන්ත සංසාරයේ පටන්ගෙන සාගයෙන් සත්‍යලා දේසෙන් දවිලා මෝහයෙන් මුලා වෙලා හිටපු අරමුණක් එනකොට මතුවලා එන මේ ගති ලක්ෂණේ නැති වෙලා නොහිටපු නිසා සාගයේ නිවුණාම දේසෙේ නිවුණාම මෝහයේ නිවුණාම කෙබඳු සාන්තියක්, කෙබඳු ප්‍රණීතයක්, කෙබඳු නිදහසක් මනස අත්දකින්නවාද කියලා අනන්ත සංසාරයේ දැකලා නැහැ. එහෙනම් මෙන්න මෙහෙම කෙනෙකුට යම්කිසි මොහතකදී රාගේ ආදීනව, දේසේ ආදීනව, මෝහේ ආදීනව ධර්මානුකූල වැටහිලා යම් මොහතකදී එක වැටහීමක් එනවා. අසාර ලෝකයේ පස්සේ ගිහිලා මොන ගින්නක් විඳින්නද? මොන අපරාධයක්ද මේ ලෝක සත්‍යය කරගන්න? අත්තරහම කොච්චර සාන්ත කියලා දකින මොහතක් එන. හරියට ඔන්නෙම මොහොත තමයි කිව්වේ. තීක්ෂණ නුවණ වැඩිලා හිටන් ඇති වෙන මොහතකදී සතර පා ගත වෙන සියලු පාපයන්ගේ අනුසය විඳගෙන ගිහිලා ඉතින් ඵලී ලැබෙන අවස්ථාවක් එනවා. මේ අවස්ථාවේදී දකින්න සාන්තිය එළියක් කියලා මේ මිනිසුන්ට පෙන්වන්න පුළුවන් එළියක් නෙමෙයි. විදිරි කොටනවල ලෝකේ පේනවා කියලා මේ බාහිර උපමාවක් පෙන්වන්න ගියා. ප්‍රඥාව නැමැති විදුලි ආලෝකයේ වැටෙනකොට ලෝකේ අඳුර දුර වෙලා නිත්‍යයි දුකයි ආත්මයි කියන දෘෂ්ටිය වැහිලා තිබිච්ච අඳුර දුර වෙලා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැටහීමත් එක්ක ලෝකේ දකින්නකොට ඇතිවෙනා වූ ලෝකේ නොබැඳී යාම ලැබෙන නිදහසක් ඇති වෙනවා. මෙන්න මේ ඇතිවෙන මොහොත තමයි ඔය විවිධ උපමා වලින් පෙන්වන්න ගිහිල්ලා විදුලි කොටනකොට විදුලි හෙඩියෙන් ලෝකේ දැක්කා වගේ සෝවාන් ඵලයටපත් වූ පුද්ගලයා ඵලයේ දකින්නවා කියලා පෙන්වන්නේ. දැන් මේ මූලික ධර්මයේ තෝරාගන්නේ නැතුව මේ උපමා වලින් මෙවත් තෝරන්න ගිහිල්ලා උගාසනේ රැවටෙනවා. ඔය භාවනා කරගෙන ඉන්න වෙලාවට උපචාර මට්ටම හිත සමාධිගත වෙනකොට එක පාට සද්දයක් එහෙම ආවෝ. අපි අර කෙනෙක් ගහපුවාම කඩර ගහපුවාම තරු විසිනවා කියන. මෙන්න මේ වගේ තරු විසිනවා වගේ එළියක් විසිනේ. මේක බොහෝ ක්‍රමේ භාවනා කරන හැටි දකින්න හම් වෙන දෙයක්. හිත සමාධිගත වෙලා ඉන්න වෙලාවට ටක් ගාලා සද්දයක් ආවොත් එහෙම පූර්ණ සමාධියක් නෙමෙයි. එක්තරා මට්ටමක සමාධියක හිත ගැස්සීමත් එක්කලා. මනසෙන් නිකන් තරු විසිනේ නැහැ එළියක් විසිනේ. මේක අත්දකින්න පුළුවන් මේ භාවනා කරන නිදන්තරේ. මෙන්න මේ වගේකක් එහෙම විශේෂවත් භාවනා කරලා තිබෙච්ච නැති කෙනෙක් බැරිලා හරි ඔය මොහොතේ ඔය වගේ අවස්ථාවක් දැක්කහම මේ මාව මතක් වෙනවා. වැඩේ හරියට හරි. විදුලියක් වාගේ ගියා. ඒකත් දැක්කා. අර හිතේ තියෙන මෙහෙම දැක්ක ගාම සෝවාන් වෙනවා කියන හරි සතුටක් ඇති වෙනවා. වැඩේ හරි තමයි කියේ. ඊට පස්සේ හරි අමාරුවේ දෘෂ්ටිය කරා. මං සෝවාන් ආයි කියේ කරුගියත් අහන්නේ මං අත්දැකලා ඉවරයි කියලා. ඔය විදිහට බැහැ ගන්න. ඉන්නේ වීර්යා මේ වැඩි බොහොම පරිසව වෙන්න ඕනේ. මෙහෙම උපමාවක් කිව්ව පරිදි ධර්මය අහලා ධර්මයේ තුලින් යථාර්ථය තෝරා ගන්න නැතුව මේකෙන් තත්ත්වයන් තෝරා ගන්න බෑ. එනිසායි අපි දැන් දකින්න ඕනේ ලෝකේ යම් ධර්මයක් සමුදේ වශයෙන් මේ ලෝකේ පහළ වුණා. ලෝකේ පහළ වුණාට පස්සේ පහළ වෙන යම් දෙයක් ඇත්නම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් අවිද්‍යාව සමුදේ පහළ වෙනවා නම් යම් කිසි දෙයක්. ඒක නිරෝධ සහිතයි. ඒ කියන්නේ හේතුවක් ඇතුව පහළ වුණා. ඒ හේතුවේ ශක්තියෙන් ඒක පහළ වෙලා විද්‍යාමාන වෙන්නේ. ඒ විද්‍යාමානයේ විද්‍යාමානන් ඵලයට හේතුව ගෙවිල යනවා. ඒක ඒකාන්තයෙන් ඒ සත්‍යයේ පවතින වෙනස් වෙලා යන මේ කාර්යය. අනික තමයි හේතුවක් නිසා හටගත්තේ අනිත්‍ය දෙයක් නම් දුක්ඛ දෙයක් නම් අනාත්ම දෙයක් නම් ඒකේ සැරිසරන්න මට වටිනාකමක් නැහැ කියලා සමාන නුවණින් දකින්න. ඒක හරි කියලා පිළිගන්න නිත්‍යයි සැපයි ආත්මයි කියලා පිළිගන්න දෙයක් ඒකේ නැහැ. මෙන්න මේ දැකීම ඉස්සෙල්ලා පහළ වෙච්ච පුද්ගලයාගේ පළමුව වැටෙන අවස්ථාව විශාල පරිවර්තනයක්. ඒ ප්‍රඥාවත් එක්කලා ලෝකයෙන් ඔහු නිදහස් වෙච්ච මානසිකත්වයක් ලැබෙනවා. බලාපොරොත්තු සූම් කරලා දාලා හිටන් වැඩක් ඇති නුඹලා බලාපොරොත්තු අපතේ සැනසෙල්ල හොයාගෙන ගියා. මොහොතකින් ඔහුට වැටහිලා පූර්ණත්වයක් ආවා, වැටහීමක් ආවා. අත්තරීමෙන් නොවැල්මින් මිදීමෙන් මේවා හා සම්බන්ධ අත්තරීමෙන් නේද නිදහස තියෙන්නේ කියලා මම අධ්‍යක්ණේ කියේ. එක්තරා අධ්‍යක්ෂින් සම්භාරය සමග සතරපා ගතවීමට හේතු වෙන්නා යම් පාප අනුසයක් ඇද්ද ඒකත් බිඳගෙන දෘෂ්ටිය බිඳගෙන දුක් අනුසය බිඳගෙන සාන්ත සත්‍යයකට පත් වෙන පළවෙනි අවස්ථාව. ඔන්නේ අවස්ථාව මතු වෙනකොටම විදුලියක් හෙට්ලා හිටන් පිටෙන් ගිරිය දැකලා කියලා කිව්වේ මේ උපමා පරිදි ප්‍රඥාව නැමැති ආලෝකයේ විහිදිලා අන්ධකාර ලෝකයෙන් අන්ධකාරයේ අන්ධකාරයේ වශයෙන් දැකලා ඒ අන්ධකාරයෙන් කොටස බිඳහැරලා අවිද්‍යා අන්ධකාරයෙන් කොටස බිඳහැරලා මෝහ අන්ධකාරයෙන් කොටස බිඳහැරලා යලි කිසි අවස්ථාවක අනුසයත් එක්ක විදහරණාම මේ මොහොත යලි මේ මොහොතේ පටන් ඉදිරියට නොවන තත්ත්වයටපත් වෙලා එක්තරා නිදහස් ප්‍රසාදයක් සදහට පිහිටනවා. මෙන්න මේ පළවෙනි අත්දැකීම කියන්න බැරි තරම් සතුටක්. මෙන්න මේ අවස්ථාව තමයි මේ කියන්නේ සෝවාන් ඵලයටපත් වුණාම දැනගන්නවා කියන්නේ. ඊට පස්සේ ඔහු කල්පනා කරලා බැලුවොත් ලොකු වෙනසක් වෙලා තියෙන බව ඔහුට පස්සේ පේන අපත්‍යවේසාඥානේ පසුව 15 පෙර මට මෙබඳු රාගික දෙයක් ලැබුණාම මගේ අදහස් ආවේ කොහොමද? මම ප්‍රියමනාප දෙයක් ආවුවාම ඒකට විරුද්ධ දෙයක් කෙනකොට ඒකෙන් ජය ගැනීමට මගේ අදහස් කොහොමද ඉස්සර බලපෑවේ? දැන් කල්පනා කරලා පත්‍යවේක්ෂා කරනවා කියන්නේ ඒ தත්ත්‍යය සිහි කරලා බලනවා. අන්න බලනකොට පේනවා මම බලාපොරොත්තු වෙන ජාතිය රාගික කටයුත්තක් මට උදකලාව නිදහස භුක්ති විඳින්න අහුනෝ. මරණ හරි මොන දෝෂණයක් කළා හරි මගේ වැඩේ මම කරගන්නවා. ඔන්නෝ මානසිකත්වය මුලයි තිබුණා. ඒ මානසිකත්වය වෙනස් වෙලා දැනුත් හිතලා බලන අය කාරණේ හැමද කියලා. බලනකොට මොකද වෙන්නේ? මොනතරම් අපලාදයක්ද මගේ විලා අදහස් තිබුණේ. මොනතරම් මුල අදහසකද මම බැදිලා හිටියේ මොනතරම් දූෂණයක් කරන්න මගේ මනස වෙලෙමින් ලැහැත්තිලා හිටියද ඒ කාලේ. දැන් නම් මොන විදිහෙන් වුණත් මට එහෙම අදහසක් එන්නේ නැහැ. එහෙම දූෂණයක් කරන්න අදහසක් එන්නේ නැහැ. අන ප්‍රත්‍යවේසාන වුණින් දැනගත තමන්ගේ හිතගෙන තමා ප්‍රිය කරන මනාප කරන යම් කිසි දයක් හොරේ හතරේක හෝ අරගෙන ගියොත් යන්න ලැහැත්ති වුණොත් මට ඉස්සෙල්ලා තිබුණ අදහස මොකද්ද? හැබැයි මට හැකියාවක් තිබුණා. එහෙනම් ඔකොටම වෙඩිතිලා මරලා එකම මස්ගොඩක් හරි කරනවා. යන්න නම් දෙන්නේ. කපලා කොටලා දානවා. අයි අඩියක් තියන්න දෙන්නේ නැහැ. අරගෙන. කොහොම අදහසක් තිබුණා. දැනුතාව ගත්ත මොකද මං හිතන්නේ කියලා හිතුවා. අනේ මම මොනතරම් මෝරකමද හිතාගත්තේ මහ වටිනා දෙයක් කියලා හිතාගෙන තිබුණෝ තිබිච්චාය ගෙනිච්චෝ ගෙනිච්චාය මට අදහස් දැන්නම් එච්චරයි. ඇයි මට ඉස්සෙල්ලා හිත මේක දැන් ගන්න වෙයිද? ගහලා මරලා දාලා ඉවර ගන්න. හිතන්න බැලුවත් එහෙම එකක් ඉන්නේ. මෙන්න වෙනස දකින්න. ඒ පහුව පත්‍යවේසා ඥානවල තමන්ට පේන හැටි. මෙන්න මේ ආකාරයෙන් රාගයේ, ද්වේෂයේ, මෝහයේ පිළිබඳ ඒවට දෙන ප්‍රතිචාර පිළිබඳ එවඳු අවස්ථාවක් ආරමුණු වුණොත් එවද වාස්තර මොන දෙන්න සිදු වුණොත් එන ප්‍රතිමාල මාලාව ගැන තමන්ම හිතලා බලනකොට තමන්ගේ මනස කොයිතරම් දුරට දූෂිතතාවයෙන් නිදහස්ද කියලා ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් පේන්න පටන් ගන්නවා. ඒක පහුවෙලා. ඔන්නේ මූලික ආරම්භ වෙන අවස්ථාව තමයි තමන්ගේ ශරීරයෙන් ඇති වෙන විශාල නිදහසටපත් වන වෙන මානසිකත්වය. අනන්ත සංසාරයේ කිසි දවසක අත්නැරිච්ච අත්හැරලා ලැබුණු නිදහසක් ලබන්නේ ඇයි ජාති? අන්න එහෙම සාන්ත සත්‍යයටපත් වෙන එක හරි ආලෝකයක්. ආලෝකය කියන්නේ මනසට ආලෝකය. මනස පැහැදිලා. සෞත්‍ර බවක් නැහැ. විශාල වෙනසක් වෙලා. මෙන්න මේ ධර්මයේ අහනවල ලෝකේ අසාරත්වයේ දැකලා ඇතිවෙන්නා වූ පළවෙනි අවස්ථාවක් ඇතිනොට තමයි මේ කියන්නේ සෝවාන් ඵලයේ ස්වභාවය දකින්නවා කියන්නේ. ඉතින් යෝග විග්‍රහ කරන්න කියලා එක එකන උපමා දෙන්න ගියාම ඔවාගේ එක එක උපමා දෙනවා. ඉතින් ඊට පස්සේ මේ උපමාවේ සම්බන්ධතාවයක් තියෙන බව දකින්නවා. හැබැයි ධර්මානුකූල ක්‍රමයක. හැබැයි මේ කියන විදිහට ලෞකික සිද්ධියක් හැටියට මේ විදුලි කොටනවා වගේ ඉලාවක් මනසට දැකලා වටේ එළිය වැන්නා වගේ ඉලාවක් දැකලා කියන එකක් නෙමෙයි මේ කියන්නේ කියන එකත්. මේ ප්‍රඥාව නැමැති ආලෝකයේ නැගිච්ච වෙලාවක සිරක්ෂණයේ මනසේ අවබෝධය නැගෙන මොහොතක් ඇති වෙලා අන්නේ මොහොතේදී අන්ධකාරී ලෝකේ අල්ලාගත් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳලා හිටීම නිසා ගැළවි ලෝකෙට සහ බැඳුණු අන්ධකාර මානසිකත්වයේ දුරු වෙලා එක්තරා සාන්ත ආලෝකයක් එවත් දහම් එළියක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ලෝකෙ තියෙන එළියක් නෙමෙයි මේ කියන්නේ. මනස දකින්න පටන් ගන්නවා ඇත්ත. දූෂ්‍යකම දූෂ්‍යකම හැටියට අපරාධය අපරාධය හැටියට මොහොතකින් දැකීමේ හැකියාව කරන මානසිකත්වයක් උදා වෙනවා. මේක ඉස්සරහම ටිකක් තිබුණේ නැහැ. අයුක්තිය අසාධාරණී කියවම මොන හේනියක් ගැහුවා කන්නේ මගේ වැරදියේ මං කරගන්න ඕනේ ඔය ඇති අදිටියක් නැහැ. අන්න එහෙම අදහස් තිබිච්ච එක වෙනස් වෙලා ගිහිල්ලා. ඇත්ත වශයෙන්ම මං ඉදාල ඔයිතයි කියන කොයිතරම් අපරාධයක්ද? එහෙම එකක් වුණා නම්. කොයිතරම් අසාධාරණයක්ද? ජීවිත හේතුකරත් එබඳු අසාධාරණයක් නොකරන මානසිකත්වය තමට ගොඩ නැගිලා ලැබුණු පහපත් බව පිළිතලා හිටන් නැගී සිටිනවා. අන්න එහෙම ඇති වෙන අවස්ථාවක් තමයි ඵලයක් ලබා නැති වෙන අවස්ථාව. මේ වගේ අවස්ථාවන් ගැන දකින්න විදියක් නැති පුතත්ජන වික්ෂුන් වහන්සේ නමක් සෝවාන් ඵලයට පත් වීම ගැන තව තවත් එහෙම වගේ කියන වික්ෂුන් වහන්සේලාගෙන් අහන. එවැත් මේ සෝවාන් ඵලය කියන්නේ මොකද්ද කොහොමද දකින්නේ? කියලා. ඉතින් යා මෙහෙම එළියා ගියා කියන්නේ ඇත්ත දැකපුවා නිසා, දැකපු ස්වභාවයේ තියෙන නිසා. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, මේ ආදී වශයෙන්, පරිත්තව උපාද වශයෙන් මේවත් ධර්මානුකූල ක්‍රමයක් තුලින් අරගෙන ඇලිලා වැදිලා හිටපු මානසිකත්වයේ දුරු වෙලා නිදහස් වෙච්ච ආකාරය දකින්න හැටි වෙන්නු. මේ පංචස්කන්ධයේ අනිත්‍යයි කියලා සැක නැතුව දකින්න, දුක්ඛයි අනාත්මයි කියලා සැක නැතුව දකින්න. පංචස් කරෙහි කියන බැඳීමක් හැදීමක් තිබුණා මහා බලවත් ස්වභාවයක් තිබුණා ඒක නිදහස් වෙලා ලොකු සාන්තියක් ලබනවා කියලා එක්කෙනෙක් උත්තර දෙනවා. බලමු කණික වෙනා මොකද කියන එක තවත් කෙනෙක්ගෙන් අහන ඔය උත්තරෙම දෙයිද කියලා. එයා කියනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතරෙන් හැදිලා තියෙන ලෝකෙ. ගණ්ඩ කිසිම හරයක් නැහැ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ගොඩවල්ලේ තියෙන කියලා මෙන්න මෙහෙ වැටහීමක් එනවා. ඒ වැටහීමෙන් ඒවා පිළිවන් තියෙන එක්තරා බලාපොරොත්තු සම්පූර්ණලා ගිහිල්ලා අවන විදහතරපත් වෙලා සාන්තියක් එන. මෙහෙම තමයි දකින්නේ පළවෙනි හැටි. ඕන් එකනේ කිව්වා ස්කන්ධ ගැන. මෙයා කියනවා මේ සතර ධාතුන් ගැන කතාව. දෙකක් නේ අදහස් දෙකක්. බලව තව කෙනෙක්ගෙන් අහලා. ගියා තව කෙනෙක්ගෙන් අහන්න ගියා. එයා කියනවා මේ 12 ආයතනයක් තියෙනවා. චක් ආයතන, රූප ආයතන, සෝත ආයතන, හද්ද ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන කියලා මේ ආදි වශයෙන් අපි අතුරු කරන බාහිර අභ්‍යන්තර ආයතන 12ක් තියෙනවා එකතු වෙලා හද ආයතනයක් ඇති. මෙන්න මේ ඇසකන දිවනාසයේ ශාරීරිය මන කිනේ මේවා ඒ ඒ ලෝකයට බැඳිලා ආයතනලා තියෙන ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අසාරත්වේ දැක්කහම. ඒවෙන් ඇතුළු කරන වැඩ පිළිබඳව අත්තරින් නිදහස් වීමක් එනවා. හරි නිදහසක් ඒක. එහෙම සාන්තියටපත් වෙනවා. එහෙම තමයි සෝවාන් ඵලය කියන්නේ. කොහොම එක එකනා එක එක විදිහට කියනකොට මේක නම් මන්න එකක්වත් පිළිගන්නේ. දැක්ක එකනේ කියන එක විදිහට කියන්නේ මේ මට නම් පිළිගන්නේ නැහැ මේ අයගේ කියව මොනවද කියලා. මෙහෙම කියලා බුදුරන් වහන්සේ හම් වෙන්න කියලා. උන්වහන්සේ හම් වෙලා උන්වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මම මෙන්න මෙහෙම ඇහුවා විසුණු හතිනා වගේ මෙහෙම උත්තර දුන්නා. තව කෙනෙක් ගියා මෙහෙම උත්තරයක් දුන්නා. දැන් මේකකවත් එක එක විදිහට කියනවා. ඉතින් කොහොමද මේ සෝවාන් ඵලය ගැන මොකද කියලා හොයාගන්න. බුදුරන් වහන්සේ නන් ආකාරයෙන් එක එක පුද්ගලයාගේ මානසිකත්වයේ දන්නවා. ආවෝදේ ලබා දෙන කීයතු ක්‍රම රටාවක් දන්නව අනික් අය වගේ නෙමෙයි ඒ විශේෂත්වය තියෙන නිසා උන්වහන්සේ උපමාවක් අහන මහනුඹ කෑල ගහ දැකලා තියෙනවා ඒ කෑල ගහේ ස්වභාවයම අඳුරනවා ඔව් කෑල ගහේ ඇති වෙන වෙනස්කම් අරින් කල ඇති වෙන ස්වභාව මල් හැදෙන හැටි කොළ වැටෙන හැටි ඔක්කොම දන්නවා යම් කෙනෙක්ගෙන් අහනවා ඔබ කියලා කෑල ගහ කොහොමද කියලා එයා කියන කෑල ගහ දාත්‍ය කණුවක් වගේ. එහෙම අවස්ථාවක් කෑල ගහේ නැද්ද? සාමිනි කොළ වැටිලා එහෙම කාලයක් තියෙනවා පොතු හැරෙන්න මතු වෙලා කළු වෙලා ගිහිල්ලා ඒ කාටනම් කෑල ගහ දාච්ච කණුවක් වගේ තමයි පේන්නේ. තව කෙනෙක්ගෙන් අහනවා කෑල ගහ දැකලා තියෙනවා මාත් දැකලා තියෙනවා කොහොමද කෑල ගහේ හරියට මස් වැදලි ඉල්ලලා වගේක මල් පිපිලා තියෙන ගස් జాතිය මල් පිපෙන අවස්ථාවක් ගැන ඒ අවස්ථාව ගැන මොකද කියලා තියෙන කෑල ගහ දැකලා තියෙනවා පිළිගන්න ස්වාමීනි කෑල ගහ මල් පිපුණාම එහෙමනේ එයත් කෑල ගහ දැකලා තියෙනවා පිළිගත්ත හැකි ඒක එහෙම එමල් වල හැටි කිව්වේ. තව කෙනෙක්ගෙන් අහනවා කොහොමද කෑල ගහ දැකලා තියෙනවා දැකලා තියෙනවා කොහොමද ඒකේ මේ ඇවැරිලා ගිය මහා පතුරු පතුරු තියෙන සරල් තියෙන జాතිය ගස් జాතිය එකෙනෙක් එහෙම කියලා ඒක නම මොකද කියන්නේ සාමිනි කෑල ගහේ එහෙම අවස්ථාවක් තියෙනවා. කෑල මල් පිවිලා කරල් හැදිලා කරල් වේයිලා පතුරු ගැහිලා ඒවා ඔක්කොම යනකොට මෝරලා යනකොට ඔහොම තමයි කෑල ගහේ. දැන් කෑල ගහ දැක්ක කෙනා ওই තුන් ආකාරයෙම කෑල ගහ දැකලා තිබිලායි කිව්වේ කියලා අනුගත කරනව නේද? සාමිනි එහෙම. කෑල ගහ නොදැක්ක කෙනකින් ඇහුවොත් පුළුවන් ද ඔක අනුගත කරන්න? මහාන ඔබ ඒ වගේ මේ ඵලයේ පිළිබඳව යථාර්ථය දකින්න නැතුව ඒ ඵලයේ ලැබුවායි විවිධාකාරයෙන් ප්‍රකාශ කරනවා. ඒක තේරුම් ගන්න බැරුව ඒ දැක්කයම ප්‍රකාශ කරව කියන ඔබ අත්හරිනවා. ওই විදිහට නැතුව මෙන්න මේ ක්‍රමයෙන් ඔබ මේ ධර්මයේ තේරුම් අරන් ධර්මමාර්ගය අනුගමනය කළා යථාර්ථය දැනගනින් කියලා ධර්මය දේශනා කළා. ඒ දේශනාව අනුව උන්වහන්සේට යථාබෝධයක් ලැබුණා මේ නිවන පිළිබඳව. ඒ වගේ නිවනේ ඵලයේ හැටි කාගෙන්වත් අහන්න ගිහිල්ලා මේක තෝරා ගන්න බෑ මුලින්. නිවන් දකින්න හේතු වෙන ධර්මය මොකද්ද කියලා අහලා මලා අවබෝධයෙන් ඒක තෝරාගත්ත දාට කාගෙන්වත් අහන්න බෑ නිවන් ඵලය කොහොමද කියලා. ඒ ධර්මයේ තුලින් තමන්ට වැටෙන අවස්ථාවක් එනවා ධර්මයේ දකින අවස්ථාවක් එනවා. ඊට පස්සේ නිවන කියන්නේ මොකද්ද? නිවන් මාර්ගෙ පිරෙන්නේ කොහොමද කියලා තමන්ට වැටහෙන පටන් ගන්නවා. ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙන ඊ අවස්ථාවන තමා ඉන්නේ කොතනද කියලා වැටෙන්න පටන් ගන්නවා. එයන්වා ඒක දැනගන්න. එහෙනම් මේ ටික දැනගන්න ඕන නම් ලෝකේට අයිති වෙන දේවල් ටික දැනගන්න ඕන ඉස්සෙල්ලා. ස්කන්ධ වශයෙන් ගත්තනම් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කි. මේ ස්කන්ධ පහේ චන්දරාගයෙන් බැඳිලා උපාදානස්කන්ධ පහ කරගෙන. මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් ලෝකෙ හැදෙනවා. ඕකට අහු වෙන්නේ නැති දෙයක් ලෝකෙ හොයන්න බැහැ. ලෝකේ දායි යම්තාක් දේවල් ඇද්ද ඔය පංච උපාදානස්කන්ධයෙන් අල්ලාගත්ත එකට අයිති. ඔන්නඔක තෝරාගත්තල පස්සේ මේකට ඇයි ඇදිලා බැදිලා ඉන්නේ? හරි වටිනවා කියන දෘෂ්ටියක් නිසා. ඒ වටිනවා කියන දෘෂ්ටිය මොකක් නිසාද? මේක නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ වැහි එක බැදිලා ඉන්න යථාර්ථය දැක්කේ නැත්. එහෙනම් ඔන්න ඔය ටික අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන්නේ මොකද්ද කියලා විමසගෙන යනකොට ඇත්තටම මේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතා හිටපු එකක්වත් මේ රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංඛාරස්කන්ධයේ විඥානස්කන්ධයේ අල්ලන්න තියනවාද? එහෙම එකක් නැහැ නේ කියලා දැක්කහම. එහෙනම් මොනවල චන්දරාගයේ මේකේ වැදෙන්නද කිය? පළවෙනි අවස්ථාවේ අවබෝධයක් එන්නේ. එහෙනම් ලෝකයේ කියන එකේ ගන්ධ හරයක් නැහැ. ඊපස්සේ මුලාව නිසා චන්දරාගයේ වැදිලා ගියාම දුකම ගොඩ නැගිනවා. යම් මොහොතක එකකින් අත්හැරින් වැඩි මිදී ගියා නම් දුක හා සම්බන්ධයෙන් නිදහස්. ඒකට තියෙන මාර්ගය ඒ යථාර්ථයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඇත්ත දැනගන්න එක. මෙන්න මේ ටික වැටහිලා. ඕක ඔහොම නේද සවණං ක්‍රමයන් නිදහසෙන් ලෝකේ නැහැ මේ හරියටම මාර්ගය හරි. මේ තමයි සත්‍යය කියලා. මෙන්න ලෝකේ හැදෙන හැටි දුකට වැටෙන හැටි. මෙන්න ලෝකේ මිදෙන හැටි දුකේ මිදෙන හැටි කියලා. කිසි දවසක වෙනස් කරන්න බැරි මේ ආර්ය සත්‍යය පිළිබඳව සැක නැතුව දැකලා එන මොහොතක් එනවා. ඒ මොහොත ආවට පස්සේ කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ මොන જાතියව කියලාවත් ඕක නෙමෙයි බණ මෙන්න මේකයි නිවන් දකින්නේ මෙහෙමයි හැරෙන්නේ මෙහෙමයි කියලා පෙන්වුවට පිළිගන්නන්න ක්‍රමයක් නැහැ. ඔය දැකලා ඉවරයි සත්‍යය. මෙන්න මෙහෙම අවස්ථාවක් ආපු වෙලාවට තමයි ඔය කියන අවස්ථාවේ ඔය සාන්තිය උදා වෙන්නේ. එතක අනුමාන නුවණින් තේරුම් අරන් යලි යලි හි කරමින් ධර්ම ශ්‍රවණය කරමින් ආර්ය බුද්ධිලිය ඇතුළු කරමින් ඒ විදිහට තමන් කටයුතු කරගෙන යනකොට ওই අවස්ථාව උදා වෙලා ඕක දකින්න පටන් ගන්නවා. එදාට දකින්නවා මේ එලියක් වායි කියලා කිව්වේ එලියක් මෙහෙම එකක් නෙමෙයි කියන්නේ. ඕක කොහොමද ලෞකික උපමා වලින් කෙනෙකුට තෝරලා දෙන්නේ තේරෙන්න කියලා. අන්න එහෙම දැනගන්න. ඒක තමයි මේක තේරු ගන්න ඉතකන් මේ විදුලි සේකාවකින් ආසිතියෙන් දෙයක් දකින්න වාගේ මේ ආදි වශයෙන් ගන්න තියා මේවා මේ සමාධි අවස්ථාවලදී හැවටෙන දැන් බොහෝ තියෙනවා. එහෙනම් මේවත් අරගෙන ඉවෙලා ඉතින් තමනුන් හැවටලා ලෝකෙට ලියනා ලිපිය. පොතක් ලියන. මම සෝවාන් වුණා භාවනා කරලා ඉන්නකොට මෙන්න මෙහෙම ඉන්නකොට මෙහෙම එළියක් විසීලා ගියා මම දැක්කා. ඔය කියන අවස්ථාව. ඒ මම සෝවාන් වුණා ඉතින් අනික් අයත් මෙන්න මාර්ගය පෙන්වා දෙනවා කියලා. ඒ මේවා කියා දෙන අය ඉන්නේ. ඉතින් ඒ නිසා පරිස්සම් වෙලා ධර්මයේ තුලින් බුදුන් දකින්න ධර්මයේ තුලින් නිවන් දකින්න වග පාදා ගන්න ඕනේ. එක එක නැහැ කියවන් තුලින් නෙමෙයි. ඒ නිවන දකින්න ධර්මයක් තියෙනවා. ලෝකයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න තියෙනවා. එතකොට ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් කියන්නේ ලෝකෙ පෙන්න විවිධ ක්‍රම. ස්කන්ධ පහකින් ලෝකෙ වෙන්නවා. ධාතු හයකින් විග්‍රහ කළා එකතර. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන මේ ධාතු හයට මුළු ලෝකෙම අයිති. තවත් ක්‍රමයකින් ධාතු 18කින් ලෝකෙ පෙන්නවා. චක්ක ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු, ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු, කාය ධාතු, පොට්ටප්ප ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා 18කට බෙදලා මේ ලෝකේ රයිට් වෙන්න එක පෙන්නවා. ඔන්න ඔය 18න් පිළලා ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඔය තුල නිත්‍ය සුඛ ආත්ම එකක්වත් නැහැ. ඔය තියෙන ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ධර්මානුකූලව විමසා තේරුම් ගත්ත දවසට ධර්මයේ තුලින් දකිනවා අල්ලන් දෙයක් නැහැ මේ ලෝකෙ තියෙන දුක ඕනගෙන එකක් නෙවෙයි වෙන එකක් නැහැ කියලා. අන්නේ මූලික දර්ශනය පහළලා චතුරාර්ය සත්‍යය තුලින් අවබෝධ කරගුවාම ඒ මගින් සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. අනික තමයි චක්කායතන, රූපායතන, සෝතායතන, සද්දායතන, ගානායතන, ගන්ධායතන, ජීවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනආයතන, ධර්මායතන කියන ආයතන 12. ඕකට අහු නොවන ලෝකයක් නෑ ඉස්සෙල්ලා කිවිස්කන්ත වලින් වෙන්න පුළුවන්කම යහු. ධාතු වශයෙන් විග්‍රහ කරන ලෝකම යහු නිතා ප්‍රවේ. ආයතන 6කින් විග්‍රහ කරන එක යහු. ආයතන මේ 12කින් විග්‍රහ කරන්නේ තෝකමයි. ධාතු 6 ආකාරයෙන් පෙන්වෙයි, 10 ආකාරයෙන් පෙන්වෙයි ඔය ලෝකෙම. ඔන්න ඔය විදිහ ආයතන වශයෙන් දැකලා මේ ලෝක ස්වභාවය තේරුම් ගත්තා. ඒ ටිකත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක සැක නැතුව වැටහුණා. ඒ වැටහීමත් එක්කලා යම් කිසි ආකාරයේ ලෝකයේ පිළිබඳ දුක ගොඩනැගෙනා මිස කථානීය සාහනයක් නම් මේ තුල නැහැ කියලා දැකලා. අසානීය ගොඩනැගෙන්නේ මේ ලෝකෙටයි මේ ටිකත් එක්කලා ගොඩනැගෙන හේතුව ඒක වටිනවා කියලා දෘෂ්ටියෙන් ඉපස්සවස හඹා යන එකයි. ඒකෙ මිදෙන මේ ඇත්ත දැකලා පස්සේ ඒකෙ මිදීමයි මිසක් වෙන අල්ලගන්න එකක් අදිරු වෙන්නේ නැහැ. මිදීම තමයි දිවා පේනන් රෝධේ පේනවා. ඒකට මාර්ගය නම් ප්‍රඥාවේ මේ ධර්මයේ තේරුම් අරන් තව තවත් යථාර්ථයෙන් පූර්ණත්වයට පත් වෙන එකයි කියලා තේරුම් අරගෙන මගාලු ගමනේ කරනකොට එහෙමයි මේ සත්‍යයට පත් වෙන්නේ වෙනනම් ක්‍රමයක් කාටවත් නිවන් දකින්නේ නැහැ. ඔය ක්‍රමෙමයි නිවන් දකින්න කියලා දකින්නවා. චතුරාර්ය සත්‍යයෙන් හැරෙන්න නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියලා ඔය විදිහට දකිනවා මේ සාකර. සිහිත් ඔහොමයි දකින්නේ. මෙන්න මෙහෙම ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිච්ඡේදම්පාද වශයෙන් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාත කියන එකෙන් ජරා මරණ හටගෙන ශෝක පරිදේ දුක් දොමන සුභාය ආසයන් බුදුරු වෙන්න හේතු වෙයි. එහෙනම් ඒකෙන් හටගන්න ලෝකේ තමයි දුක වුණ නැගෙන ලෝකෙ. මුළු ලෝකේ කොතන කොට නැගුණත් ඔය ටිකෙන් කොට නැගෙයි. ඔය ටික නිරෝධන දුක කොට නැගෙන එක නිරෝධයි. ලෝකෙන් ඉවත් වුණා. පූර්ණ නිවන ලබන්න තියෙන්නේ ඒකමයි. මේ විදිහට පරිච්ඡේදම්පාදයේ මුල් කරගෙන ලෝකේ දැකලා, ලෝකයේ හේතුව දැකලා, ලෝක නිරෝධය දැකලා, ලෝක නිරෝධ මාර්ගය අනුව ගමනය කරලා, දුකෙන් නිදහස් වෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන්, නිවී සැනසෙන්න පුළුවන් කියලා දැක්කදා. එදාට සෝතාපන්න. මේ දකින්න ක්‍රම. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිච්ඡේදම්පාද වශයෙන් මේ විවිධාකාරයෙන් ලෝකේ දැක්කේ. මේ දිහා දැකලා මේ මුළු ලෝකෙට ඇති හැම දෙයක්ම යම් තුන් භවයේ සියලු දේම ඔක්ක අයිති බව දක්වනවා. ඔයින් එහා ලෝකේ පණවන්න යම් තව දෙයක් නැහැ. ස්කන්ධ පහ අහකලා ලෝකේ පණවන්න එකක් නැහැ. ධාතු 6ක් අහකලා ධාතු 18ක් අහකලා ලෝකයක් පණවන්න සත්‍යේ පණවන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දොළොස් ආයතන අත්හැරලා තව ලෝකයක් සත්‍යේ පණවන්න හදුව පණවන්න එකක් ඉතුරු නැහැ. ඒ වගේම පරිච්ඡේදම්පාදී හටගන්න ඔය දොළොස් සංගයන්ගෙන් හටගන්නා පරිච්ඡේදම්පාදී අත්හැර තවත් ලෝකයක් පණවන්න ලැබෙවොත් පළවන් එකක් ඉතුරු වෙලා නැහැ. මේ හතර ආකාරයෙන් බැලුවෙත් ලෝකේ. දැන් ලෝකේ හැටි දැක්කට පස්සේ වෙනවා සහානිය හොය හොයා අසහානිය දෙන පස්සේ තමයි මේ ගමන් කරන්නේ. අසහානිය දෙන දෙයක් පස්සේ ගමන් කළා දුකක් පස්සේ මම අභායනා මිසක් හැපක් නම් හම් වෙන්නේ නැහැ කියලා ධර්මානුකූලව දකින්න. අන්න දැකව මූලික සත්‍ය දැක්කට පස්සේ ලැබෙනා අවබෝධය තමයි සෝතාපන්න ඵලය කියන්නේ. ඉතින් මේක මේ විවිධාකාර පසොටි පෙන්වන්න ගිහිල්ලා ඉතින් උඩ යනවා එකක් නිදහස් වෙනවා එකක් එළියක් දැක්කවා එකක් මේ වගේ කතා වලින් පෙන්වන්න ගියාට පස්සේ අර ධර්මාභෝධය නැතුව රැවටෙනවා ඉතින් පරිසාවෙන් ඉඳවල මේක එකනාගේ මේ එක එක උපමා දෙන ක්‍රමෝලී